de ser un inútil.
¿Qué es que te tiene?
Mire.
ඉමේ දනිය කරුවක් ග්‍රාමාත්‍යතුමනි පක්ෂ නායකතුමනි සභානායකතුමනි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමනි කරුව අමාත්‍යමණ්ඩලය සහ මන්ත්‍රීතුමන්ලා මේ සභාව එකඟ වූ පරිදි ඊයේ දින වර්තමාන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පැවති විවාදයේදී අදහස් දැක්වීම පිළිබඳව පක්ෂ විපක්ෂ සියලු මතිමතුරුන්ට මා ස්තුතිවන්ත වෙමි. එහෙත් මෙම විවාදයේදී අර්බුදයට සාර්ථකව මුහුණ දීම සම්බන්ධයෙන් සාධනීය අදහස් දැක්වීම හා විසඳුම් ඉදිරිපත් කිරීම ඉතා විරල වීම කනගාටුවට කාරණයකි. විවාදය ආරම්භ කිරීමට න්‍යායපත්‍රානුකූලව කටයුතු කිරීමේදී ඊට බාධා කිරීමත් සභාව දෙවරක් අත්හිටුවීමට සිදුවීමත් මෙවැනි තීරණාත්මක අවස්ථාවක සිදු නොවිය යුතු දේවල් හැටියට මම දකිමි. මාධ්‍ය තුලින් වැඩි ප්‍රසිද්ධියක් නොලැබුණාට දයාසිරි ජයසේකර මැතිතුමත් ඒ වගේම විජේදාස රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමත් ඉදිරිපත් කළ අදහස් ඉතාමත් වැදගත්. ඒ වගේම සභාවේ අවධානය යොමු කළ යුතු කාරණා බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එහිදී එතුමා අවධාරණය කළේ අප සියලු දෙනාම පක්ෂපාත භේදයෙන් තොරව දේශපාලන අරමුණු පසෙක කළා මේ අර්බුදය ජය ගැනීමට පොදු වැඩපිළිවෙළක් ඉතා ඉක්මනින් සකස් කළ යුතු බවයි. ඒ වගේම අපි ඒ සියලුම මන්ත්‍රීවරුන් ඊයේ මේ අවස්ථාවේදී සභාව තුළ වෙනදා පුරුදු පරිදි දේශපාලන අර්බුද මතු කරගෙන කටයුතු කිරීම කනගාටුවට කාරණයක් බව නැවත වරක් මතක් කරමින් අද දින විවාදයේ ආරම්භයේදී සියලු දෙනා මෙම කරුණු සිහිතබාගෙන විවාද අවසානයේ අප සියලු දෙනාට එකඟ විය හැකි සුදුසු වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට හැකිවන ආකාරයට කටයුතු කරන ලෙස ඔබ සියලු දෙනාගේ මේ අවස්ථාවේ ඉල්ලා සිටිමි. කථානායක විසින් ලේඛන පිළිගැනීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරදේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 154 6 ව්‍යවස්ථා ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 10 වැනි කාණ්ඩයේ සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබුණු විශේ෷ භාණ්ඩ බදු රුපියල් 50 සිට 125 දක්වා අඩු කිරීමෙන් බලාපොරොත්තු වූ සහනය පාරිභෝගික ජනතාවට ලැබීම පිළිබඳ අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් විශේෂ විගණන වාර්තාවේ දෙවන කොටස මම ඉදිරිපත් කරමි. ගරු සභානායකතුමා,
මුද්‍රණය කළ ලිපිය යෝජනා කරමි.
ලිපි ලේඛන පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2016, 2017, 2018 සහ 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මේ වාර්තා දැනට පවතින අමාත්‍යංශයේ විෂයපතියට නොගැනෙන රාජ්‍ය ආයතන විසින් පාර්ලිමේන්තුවට පිළිගන්වනු ලබන විෂයන් සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා ජාතික ළම ආරක්ෂක අධිකාරියේ වාර්ෂික වාර්තා ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතු යෝජනා කරමි. ගරු කථානායකතුමනි, 2020 සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වාර්ෂික කාර්යසාධක වාර්තාව ඉදිරිපත් කරමි.
රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගණ අරුණුර ප්‍රියදර්ශන යාපාමැතිතුමා විසින් ඉදිරිපත් කරමි.
ගරු කථානායකතුමනි, මේ වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර ගිය දිනේ අපි කැඳෙව්වා මුදල් මණ්ඩලයත් හිටපු මහා බැංකු අධිපතිවරයාත් ඒ වගේම හිටපු මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා. ඒ සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සහභාගී වුණා. එතෙන්දී අපිට දැනගන්න ලැබුණු කාරණා අනුව අපි දීර්ඝ කාලයක් තිස්සේ වගේම කෙටි කාලයක් තිස්සේ අපේ සමහර නිලධාරීන්ගේ ක්‍රියාවලීන් සහ විශේෂයෙන්ම සමහර අවස්ථාවල විධායකයේ සමහර ක්‍රියාවලීන් නිසා අපිට දැවැන්ත ගෙවුම් ශේෂ ප්‍රශ්නයකුත් සමස්ත ආර්ථික ප්‍රශ්නයකුත් අපිට නිර්මාණය වෙලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඉතින් ඒ නිසා මේ ආර්ථික අර්බුදය පිළිබඳ යම්කිසි ආකාරයක කරුණු සඳහන් කිරීම මගේ යුතුකමක්. මම දැක්කා මීට කලින් රනිල් වික්‍රමසිංහ මැතිතුමත් ඒක අපිට කිව්වා. මේ ආර්ථික අර්බුදය හේතු කොටගෙන ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳ අපෝම විමසනු ලැබුවා. එතෙන්දී විශේෂයෙන්ම මේ IMF ආයතනය විසින් ඉදිරිපත් කරපු වාර්තාවේ සඳහන් කරලා තියෙන කරුණු පිළිබඳව එකින් එක හර්ෂිල්ලා මන්ත්‍රීතුමා මුදල් මණ්ඩලයෙන් විමසුවා. හැම එකටම ඔවුන් කිව්වේ ඒ සඳහා ප්‍රතිසංස්කරණ කළ යුතුයි කියලා. ඒ වගේම අන්තර්වාරික කාලයක් සඳහා යම්කිසි මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාවකුත් සලකා බලන ලෙස ඔවුන් අපිට අපෙන් ඉල්ලා හිටියා. ඒක පාර්ලිමේන්තු සැලකිරීම මගේ යුතුකමක්. විශේෂයෙන් මම මතක් කරන්න කැමති මේ ආර්ථික ක්‍රියාවලින් පුරා ජනතාවට තේරෙන්නේ නැහැ. ජනතාව දන්නේ භාණ්ඩවල හිඟකම සහ භාණ්ඩවල මිල ඉහළ යාම පිළිබඳ. ඒ නිසා ඒ අය පාරට එනකොට මේකට ආර්ථික උත්තර මේ පාර්ලිමේන්තු ඇතුළේ දීලා පළක් නැහැ. ඒකට අපි උත්තරයක් වෙනවා නම් මම උදාහරණයක් ගන්න කැමති රෝම ඉතිහාසයේ බ්‍රූටස් නැමැති සෙනේට්වරයා විසින් ජුලියස් සීසර මරා දමනු ලැබුවා. ඒ මරා දමනු ලැබුවාට පස්සේ ජනතාව ඇවිල්ලා මේ පිළිබඳ ප්‍රකාශ කරනකොට මාක් ඇන්ටනි ජුලියස් සීසර් මැරුවේ ඇයි කියලා එක වැරදි කියලා තර්ක කළා. ඒ ජනතාව තම පැත්තට ගත්තා. මම මාක් ඇන්ටනි බලාපොරොත්තු වුණේ ඔහුට රෝමය පාලනය කරන්න හැකියාව ලැබෙයි කියලා. නමුත් ඔහුට ඔහු වෙනුවට ඔගස්ටස් අධිරාජ්‍යෙක් වුණා. ඔහු ක්ලියෝපැට්‍රාත් ඊජිප්තුවේදී මරණයට පත් වුණා. මේක තමයි ඉතිහාසය. ඒ නිසා මේ පාර්ලිමේන්තුවට ලොකු වගකීමක් තියෙනවා මුදල් පාලනය කිරීම පිළිබඳ. විධායකයේ මුදල් පාලනය කෙරුවත් පනත් ඉදිරිපත් කෙරුවත් මේ පාර්ලිමේන්තුවේ අපි පක්ෂ විපක්ෂ සියල්ලන්ටම ලොකු වගකීමක් තියෙනවා මේ මුදල් පාලනය පිළිබඳ සොයා බලන්න. එසදා කමිටු ගණනාවක් ඔබතුමා පත් කළා දිය. අද අපි ඉදිරිපත් කරනවා අධිකාර බද්ධ පනත් කෙටුම්පත, සුරාබදු ආඥා පණ්ඩිතයත්වයේ නිවේදන සහ වරාය ගුවන්තොටුපළ සංවර්ධන බදු පණ්ඩිතයත්වයේ නියමය. මම මේ පාර්ලිමේන්තුවේ අහලා තියෙනවා බදු පැනවීම වැරදි කියලා තර්ක කරපු කාලයක් තිබුණා. අද මේ පාර්ලිමේන්තුව පිළිගන්නවා ප්‍රථම වතාවට හෝ මං හිතන්නේ අවසාන වතාවට දන්නේ බදු පැනවීම අවශ්‍ය රටක් ගෙනියන්න කියලා. ඒ නිසා රාජ්‍ය කළමනාකරණය කිරීමේදී ඒ බදු කර්යාකාරව පාලනය කිරීම සඳහා අපේ පාර්ලිමේන්තුව ඒ කමිටු හරහා ක්‍රියාත්මක වෙලා හරියාකාරව මේවා වෙනවද කියලා බලන එකත් අපේ යුතුකමක් කියලා අපි කල්පනා කරලා තියෙනවා. ඒ නිසා වෙන කවර කවරදාකටත් වඩා දැවැන්ත ආර්ථික අර්බුදයක් තියෙනකොට ඒ අර්බුදයේ ස්වરૂපය සහ ප්‍රමාණය සහ ඒ මගින් ඇතිවන ප්‍රතිඵල සහ අනිටු විපාක ජනතාවට කරුණු පැහැදිලි කිරීමටත් විධායකයට බලය අවශ්‍ය විධායකයට හැකි වෙන්න ඕන කියලා මම මේ පාර්ලිමේන්තුවේ මතක් කරනවා. හංගා ගැනීමට වඩා ඇත්ත කතාව කියලා ජනතාවගෙන් යම් ආකාරයක අවශ්‍ය කෙටි කාලයක් අරගෙන මේ ජනතාව පාරට බහින එක නවත්ත ගන්න අපිට වක්කීමක් තියෙනවා. වක්කීම ඉටු කරන්න කියලා මම විධායකෙන් ඉල්ලා හිටියා. මම විධායක සමාජිකයෙක් නෙවෙයි. ඒ නිසා 225 මේ වක්කීම ගන්න ඕනේ නැහැ. අපි වෙනුවට තව කවුරු හරි ආවත් මේ 225 වෙනුවට තවත් අය ආවත් ඒ 225ට සිද්ධ වෙන්නේ මේකට උත්තර හොයන්න. වෙන දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා මම ඉල්ලා හිටිනවා විශේෂයෙන්ම මේ මුදල් මණ්ඩලය සහ මහ බැංකුව හරහා අපිට හොයාගන්න ලැබුණු කරුණු මත සමහර දේවල් මට සැලකන්න බෑ මේ විවෘතව. ඒකත් තේරුම් අරගෙන මේ සම්බන්ධයෙන් ඍජු ක්‍රියාමාර්ගයක් මේ පාර්ලිමේන්තුවේ ගත යුතුයි. මෙතන කතිකත්වය හොයන තැනක් නෙවෙයි, විවාදකයෝ හොයන තැනක් නෙවෙයි, කවුද වැඩියෙන් හොඳට කතා කරේ කියලා හොයන තැනකුත් නෙවෙයි. අපිට තියෙන වගකීම තියෙන ගරු කතානායකතුමනි, මේ මහා ව්‍යාසණයෙන් අපි ගොඩ එන්නේ කොහොමද කියන එක. අන්න ඒ සඳහා විධායකයත් ඉතාම හොඳින් තේරුම් අරගෙන මේ සම්බන්ධයෙන් ඉතාම හොඳට තර්ජනය කරන්න නැතුව ප්‍රකාශ කරන්න නැතුව මහජනතාව සමග ගැටෙන දෙස ක්‍රියා කරලා මහජනතාවට ඇත්ත කියලා මේ බදු 53 සම්මත කරලා මේ හරහා ගෙදෙන මුදල් පාර්ලිමේන්තු කාරක සභාවල අධීක්ෂණය යටතේ වියදම් කරලා මේ පිළිබඳ කිසිම ආකාරයක වංචාවක් දූෂණයක් නොවන බවට අපි මේ සභාව මගින් ජනතාවට තහවුරු කරොත් විතරයි අපිට මේ පාර්ලිමේන්තුව ගෙන යන්න පුළුවන් වෙන්නේ කියලා මම ඔබතුමාට මතක් කරන්න කැමතියි.
බොහොම ස්තුතියි. හරි, අපි අද දිනට කටයුතු
මේ වාර්තාවේ අනුව කලින් යහපාල ආණ්ඩුව තුළ ගිණුම්කාරක සභාවේ සභාපති ධූර තිබුණ විපක්ෂය. දැන් ආණ්ඩු ප්‍රියදාසනේ අපා මෙතුමා වැඩේ හරියට නොකර වැරදුනාට පස්සේ ඇවිල්ලා ඒකේ වැරද්ද නිවැරදි කරන්න හදනවා. මෙතුමා ඊට කලින් මේ ආණ්ඩුවේ වැරදි ටික කිව්වනම් මේ බදු 50 ටික සම්මත කරනකොට මේක වැරදි කියලා කිව්වනම් අද රට
බොහොම ස්තුතියි. මහජන පෙත්සම් පිළිගැනීම ගරු ගාමිණී ලොග්ගේ මෙතුමා.
අරු කතානායකතුමනි පිළියන්දල බෝකුන්දර කුරුඳුවත්ත පාර අංක 273 ධර්ණස්ථානයේ පන්ති KGG නීලකාන්ති මහත්මියගෙන් ලැබුණු පෙත්තම් පිළිගන්නවා.
ගරු නිලුම් අමුණුගම ඇතතුමා, නිමල් ලාන්සා මැතිතුමා.
ගරු කතානායකතුමනි පිළියන්දල PS පෙරමාත අංක 113 ධර්ණස්ථානයේ පදිංචි ජනක් ලියනගේ මහතාගෙන් ලැබුණු පෙත්තම පිළිගන්නවා.
එත්සම් මහජන පිරිසන් පිළිබඳ කාර්ක සභාවට යොමුකරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 22 අප්‍රේල් පස්වන දින සභාව විසින් තීරණය කළ පරිදි අද දිනට නියමිත වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනයකට යොමුකරනු ලැබේ. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ යෝජනා අංක 1-3 දක්වා. Yes, please.
Gave, I informed you that I intend to raise a question of privilege. After that, there is also some clarification in a Colombo Telegraph. I think I should have that statement.
Shall we finish this and take an item?
Okay.
ന്യായപത്രി അങ്ക 1 അധിഭാര 54 ദിവനവര കിയവീമ അങ്ക 2 വരായഹ
කතා කරලා ඉදිරිපත් කරනවා.
ඉදිරිපත් කරනවා. නිශ්ශබ්ද වෙන්න.
ගරු කතානායකතුමනි, අද දින ന്യാයපත්‍රයේ දිනට නියමිත කටයුතු වලට අදාළ විෂය අංක 1, 2, 7, 3 මම ඉදිරිපත්
කරනවා. හර්ෂ.
අපි කේටි ප්‍රකාශය. ගරු කතානායකතුමා, මේ අධිභාර බද්දට අපි දැඩිව විරුද්ධ වුණා. ඒ විරුද්ධ වුණේ අර්ථසාධක අරමුදල මත පනවල තිබිච්ච ඒ බද්ද සම්බන්ධයෙන්. ඊට පස්සේ අපේ පක්ෂයේ මහලේකම්තුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරා. අපි විතරයි එකම දේශපාලන පක්ෂය එක කරේ. ඒ නඩුවේදී අපි ඉල්ලුවා යම් යම් අරමුදල් වලට මේ බද්ද පනවන්න එපා කියලා. මම ඒ අරමුදල් ටික කියවන්නම්. Employees Provident Fund, Employees Trust Fund, ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රොවිඩන්ට් ෆන්ඩ්, නැෂනල් ඉන්ෂුරන්ස් ට්‍රස්ට් ෆන්ඩ්, බැංක් ඔෆ් සිලෝන් ට්‍රස්ට් ෆන්ඩ්, ඊළඟට තිබුණා සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් ප්‍රොවිඩන්ට් ෆන්ඩ්, යුනිවර්සිටි ප්‍රොවිඩන්ට් ෆන්ඩ්, මර්කන්ටයිල් සර්විසස් ප්‍රොවිඩන්ට් ෆන්ඩ්, බැංක් ඔෆ් සිලෝන් ප්‍රොවිඩන්ට් ෆන්ඩ්, HNB එම්ප්ලොයිස් ප්‍රොවිඩන්ට් ෆන්ඩ්, බැංක් පීපල්ස් බැංක් ප්‍රොවිඩන්ට් ෆන්ඩ් සහ සෙන්ට්‍රල් බැංක් ප්‍රොවිඩන්ට් ෆන්ඩ් කියන ආයතන. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් අපේ ත්‍රිසත් විජේවර්ධන ෆර්මාන් කාසින් ජනාධිපති ලේකම් නීතිඥවරුන් ඉදිරිපත් වෙලා ඒක අපි ජයග්‍රහණය කරා. අපි නිහතමානීව EPF එකේ ගෙවන මිලියන ගාණක් සේවකයන් වෙනුවෙන් නිහතමානීව සතුටු වෙනවා. ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා දීම සහ පඩි ගෙවීම සඳහා මුදල් අවශ්‍ය වෙන බව අපි දන්නවා. මුදල් අමාත්‍ය කෙනෙක් වෙනුවට අද අපේ අන්ටෝපිය දර්ශන යාපා මැතිතුමා කරපු ඒ යෝජනාවට අපි එකඟ වෙනවා. මේ අවස්ථාවේදී දේශපාලනය කරන අවස්ථාවක් නෙමෙයි. ඒ නිසා අපි ඡන්දය දීමෙන් වැළකී සිටිනවා කියලා ඔබතුමාලාට දැනුවත් කරන්න කැමතියි.
හරි, බොහොම ස්තුතියි. ඔව්, බන්දුල ගුණවාදර මැතිතුමා.
ගරු කතානායකතුමනි, මේ අධිභාරයේ පදවන අවස්ථාවේදී මම පැහැදිලි කිරීම පසුව
කරනවා.
There is an understanding now very clearly that this could be passed unopposed. මම හිතන්නේ අපි unopposed මේක සම්මත කරමු. ඉතාල වැදගත්ම දෙයක්.
අධික අධිභාර 54 දෙවෙනි වාර කීම සභාව එකඟද? කාරක සභාව. Yes, please.
මේ අපි මේ පන්තරේ විරුද්ධ වෙන්නේ අධිභාර පත්පත් විමසව ඩිබේට් අපි විවාදයක් තියෙනවා.
ඉනක විවාදයක් අපි එකඟ වුණා. ඔබතුමාලා සමග පසු දිනක විවාදයක් දෙන්න එකඟ වුණා.
පාර තත්ත්වයේ සාකච්ඡා කරන අතර අපි මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරනවා.
එහෙමයි. කොහොමද? කොහොම ඉස්සුටි. කාර්ක සභාව. පළවන වගන්තිය සභාව එකඟද?
අයි.
හතරවන වගන්තිය දෙවන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමතුමා.
ගරු කථානායකතුමනි, දෙවන වගන්තිය එක්වන පිටුව 121 වන පේලිය ඉවත් පේලිය සිට 28 වන පේලිය දක්වාන පේලි ඒ පේලි දෙකද ඇතුළුව ඉවත් කර ඉවුනට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. ආයන්න 20 අප්‍රේල් මස පළවන දිනෙන් ආරම්භ වන තක්සේරු වර්ෂ සඳහා සමාගම් සමූහයක සියලු පාලිත සමාගම් සහ පාලක සමාගමේ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන ප්‍රකාරව ගන්න කරනු ලබන බදු අය කළ හැකි ආදායම එකතුව රුපියල් මිලියන 2000 ඉක්මවන්නේ නම් එම සමාගම් සමූහයේ එක් සමාගමක බදු අය කළ හැකි ආදායම රුපියල් මිලියන 2000 නොඉක්මවද එය නොතකා එම තක්සේරු වර්ෂ සඳහා එම එක් එක් සමාගමක බදු අය කළ හැකි ආදායමේ කොටසක් වන්නා වූ පාලිත සමාගමෙන්ද ලාභාංශවලින්ද ලැබීම් සහ ලාභ අඩු කිරීමෙන් පසුව එම එක් එක් සමාගමේ බදු අය කළ හැකි ආදායම මත 25% අනුප්‍රමාණයෙන් අයකරනු ලැබිය යුතුය. එසේ වුවද සමාගමක් ආඡේදයේ විධිවිධාන ප්‍රකාරව බද්ධ ගෙවීමට යටත් වෙන්නේ නම් එකී සමාගම ඡේදයේ විධිවිධාන ප්‍රකාරව බද්ධ ගෙවීම සඳහා යටත් නොවිය යුතුය. දෙක එක්වන පේලිය සිට 6 වන පේලිය දක්වාවන පේලි ඒ පේලි දෙකද ඇතුළුව ඉවත් කරන්න. තුන 8 වන සහ 9 වන පේලි ඉවත් කර ඒ වුණ පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. ආදායම එකතුව ගණනය කිරීමේදී පාඩු හා හිලව් නොකළ පාඩු හේතුවෙන් බදු අය කළ හැකි ආදායම ශුන්‍ය වටිනාකමක් සහිතව එම සමාගම් සමූහයේ. 4 22 වන සහ 23 වන පේලි ඉවත් කර ඒ වුණට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. ජනරාල් වරයා වෙත 20-22 අප්‍රේල් මස 20 වන දිනේදී සහ 20-22 ජූලි මස 20 වන දිනේදී හෝ ඒ දිනවලට පුරාතුව. 5 28 වන පේලිය සිට 30 වන පේලිය දක්වාවන පේලි ඒ පේලි දෙකද ඇතුළුව ඉවත් කරන්න. 3 වන පිටුව 6 24 වන සහ 25 වන පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. ප්‍රකාශයට අනුව ඒ සමාගමේ ආදායම් බදු ගෙවීමට පෙර පැවති.
දෙවන වගන්තිය සංශෝධන පරිදි සංශෝධිත පරිදි සභාව එකඟද?
අයි.
තුන්වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමතුමා.
ගරු කථානායකතුමනි, 3 වන වගන්තිය 4 වන පිටුව 1 5 වන සහ 6 වන පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. එසේ નિયમિત තොරතුරු ඇතුළත් බදු වාර්තාවක් 20-22 අප්‍රේල් මාස 20 වන දින හෝ එදිනට පෙරාතුව කොමසාරිස් ජනරාල් වරයා වෙත 2 14 වන පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න.
නිශ්චිතව දක්වනු ලැබිය යුතුය.
නිශ්චිතව දක්වනු ලැබිය යුතුය.
තුන්වන වගන්තිය සංශෝධිත පරිදි සභාව එකඟද?
අයි.
4 වන වගන්තිය සභාව එකඟද?
අයි.
4 වන වගන්තිය සභාව එකඟද?
අයි.
4 වන වගන්තිය
සභාව
එකඟද? අයි. 5 වන වගන්තිය සංශෝධිත පරිදි කිනට ගරු ඇමතුමා?
5 වන වගන්තිය 5 වන පිටුව 15 වන පේලි ඉවත් කර ඒනට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. තක්සේරුවක් සකස් නොකළ යුතුය. එසේ වුවද විරෝධතාවයකට හෝ අභියාචනක තීරණ මත පදනම් සංශෝධිත තක්සේරුවක් කිරීම සඳහා ඉහත කාල සීමාව අදාළ නොවිය යුතුය.
5 වන වගන්තිය සංශෝධිත පරිදි සභාව එකඟද?
අයි.
6 වන වගන්තිය සංශෝධිත ඉදිරිපත් කිරීමට
ගරු කථානායකතුමනි, 6 වන වගන්තිය 5 වන පිටුව 1 21 වන සහ 22 වන පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. සමාගම යන්නට 2017 අංක 24 දරන දේශීය ආදම් පනත යටතේ ඒ යෙදුමට දී ඇති අර්ථයම තිබිය යුතු නමුත් 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල පනතේ දෙවනි වගන්ති යටතේ පිහිටුන ලද සේවක අර්ථසාධක අරමුදල ආයන්න 1980 අංක 46 දරන
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල පනතේ තුන්වන වගන්තිය යටතේ පිහිටවන ලද සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ඈ යන්න 1969 අංක 17 දරන ලංකා විදුලි බල මණ්ඩලයේ පනතේ තුන්වන වගන්තියේ ඒ ඡේදයේ යටතේ 12 වන වගන්තියේ ඒ ඡේදයේ යටතේ පිහිටවන ලද ලංකා විදුලි බල මණ්ඩලයේ අර්ථ සාධක අරමුදල සහ ලංකා විදුලි බල මණ්ඩලයේ විශ්‍රාම අරමුදල ඈ යන්න 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 90 වන වගන්තිය යටතේ පිහිටවන ලද විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදල ඈ යන්න 289 අධිකාරිය වූ වෙළඳ සංගම් ආඥා පනතේ 3 වන වගන්තිය යටතේ පිහිටවන ලද වෙළඳ සේවා අර්ථ සාධක සමිතිය ඈ 397 අධිකාරිය වූ ලංකා බැංකු ආඥා පනතේ යටතේ පිහිටවන ලද ලංකා බැංකු මගින් පිහිට වූ ලංකා බැංකු අර්ථ සාධක අරමුදල ඌ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාගත කරන ලද සීමා සහිත හැටන් නැෂනල් බැංකුව පොදු සමාගම යටතේ පිහිටවන ලද හැටන් නැෂනල් බැංකු සේවා නියුක්තිකයන්ගේ අර්ථ සාධක අරමුදල ඌ 1961 අංක 29 දරන මහජන බැංකු පනත 5 වන වගන්තියේ 1 පළවන වගන්තියේ ඕ ඡේදයේ යටතේ පිහිටවන ලද මහජන බැංකු විශ්‍රාම භාර අරමුදල ඒ 422 අධිකාරිය වූ මුදල් නීති පනතේ 10 වන වගන්තියේ ආ ඡේදයේ යටතේ පිහිටවන ලද ශ්‍රී ලංකා මහ බැංකු සේවා නියුක්තිකයන්ගේ විශ්‍රාම අරමුදල ඒ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාගත කරන ලද සීමා සහිත ශ්‍රී ලංකා ටෙලිකොම් පොදු සමාගම මගින් පිහිටවන ලද ශ්‍රී ලංකා ටෙලිකොම් අර්ථ සාධක අරමුදල ඕ 2006 අංක 28 දරන ජාතික රක්ෂණ භාර අරමුදල පනතේ 3 වන වගන්තිය යටතේ පිහිටවන ලද ජාතික රක්ෂණ භාර අරමුදල ඕ 87 වන අධිකාරිය වූ භාර ආඥා පනත යටතේ පිහිටවන ලද 1996 පසු 2014 ලංකා බැංකු විශ්‍රාම භාර අරමුදල ක 1958 අංක 15 දරන සේවක අර්ථ සාධක අරමුදල පනතේ 4 වන කොටසේ විධිවිධාන ප්‍රකාරව කම්කරු කුමසාරිස්වරයා විසින් අනුමත කරන ලද යම් අර්ථ සාධක අරමුදලක් හෝ දායක විශ්‍රාම යෝජනා ක්‍රමයක් ඇතුළු යම් සේවක භාර අරමුදලක් අර්ථ සාධක අරමුදලක් විශ්‍රාම අරමුදලක් විශ්‍රාම භාර අරමුදලක් පාරිතෝෂික හෝ සේවය අවසන් කිරීමේ අරමුදල ඇතුළක් නොවේ. 2028 වන පෙළේ ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. ලද පාලක සමාගමක් හැර 2021 මාර්තු මාස 31 වන දිනය වන විට වෙනත් සමාගමක ඡන්දය 6 වෙනි පිටුව 3 13 වෙනි පෙළේ ඉවත් කර ඒ වුණ පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. නොකරන ලද පාලිත සමාගමක් හැර 20/21 මාර්තු මාස 31 වන දිනය වන විට සුවකීය
6 වන වගන්තියේ සංශෝධිත පරිදි සභාව එකඟද?
ආයි.
7 වන වගන්තියේ සභාව එකඟද?
ආයි.
ප්‍රත්‍යක්ෂ වගන්තියේ සභාව එකඟද?
ආයි.
නාමයේ සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තු යළි රැස්. පනත් කෙටුම් පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වන කැමැත්තෙමි. තුන්වැනි වර කීම කරු ඇමතුමා. Yes please.
ඊයේ රාත්‍රියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමත් මාත් හර්ෂද ශිල්ප මැතිතුමත් රංජිත් බද්දුමන්දරත් මේ පනත ගැන සාකච්ඡා කෙරුවා. අද අපි මේ කැමැත්ත දුන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමගේ කැමැත්ත අනුව බව මම ප්‍රකාශ කරන්න කැමතියි.
තුන්වැනි වර කීම කරු ඇමතුමා.
අරු කතා නායකතුමනි, පනත් කෙටුම්පත දැන් තුන්වර වර කියවිය යුතුයි යෝජනා කරමි. කෙටුම්පතේ සෝදුපත්වල භාෂා දෝෂ, මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ හා අංක දෝෂ නිවැරදි කර ගැනීම සහ අනුෂාංගික සංශෝධන සඳහා අවසර අවසර දෙන ලෙස ඉල්ලා සිටිමි.
සභාව එකඟද?
අයි.
අධිභාර 50 කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි.
න්‍යායපත්‍රයේ
අංක 2. ඔව් අනුර කුමාරිසන්.
මට ඔබතුමා කරුණු දෙකක් ඉදිරිපත් කරන්න දෙන්න. පළවෙනි කරුණ තමයි මා දැක්ක දැන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට සහභාගී වෙලා හිටියා.
ඔක විවාදෙදි ගත්තා නම් නේද ඊළඟ
මම විවාදෙකට තමයි
නේද හරි මේ දෙක අපිට මේ
මේ කරුණු දෙක වේගෙන් කියලා
මේ න්‍යායපත්‍රය ඉවර කරන්න ඉඩ දෙන්න. න්‍යායපත්‍රයේ අංක 2
අගමැතිතුමා ඉදිරිපත් කරපු අනිත් අංක 2 සහ 3
සභාව එකඟද?
ආයි.
න්‍යායපත්‍රයේ අංක 3 සභාව එකඟද?
ආයි.
අධිකරණය අපහාස කිරීමේ 50 කෙටුම්පත දෙවැනි වර කීම සභාව එකඟද?
ආයි.
මේ ස්ථාවර කාරක සභාවට යොමු කරනු ලැබේ. අනුර කුමාර දිසානායකතුමා.
කථානායකතුමනි මට කරුණු දෙකක් ඉදිරිපත් කරන්න තිබෙන්නේ. ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවට සහභාගී වුණා. අගමැතිතුමත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. එතුමා දැන් මේ සභා ගර්භයේ නැතත් මා හිතන මේ සභා සංකීර්ණ ඇති කියලා. ඉතින් මේ වෙලාවේ රටේ තිබෙන තත්ත්වය පිළිබඳ අපි දවස් දෙකක් විවිධ කරුණු ඉදිරිපත් කළා තියෙන විවිධ පැති. නමුත් රටේ ජනතාව මෙම ප්‍රශ්නේ විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කවරක් කරාවිද කියන විශාල බලාපොරොත්තුකින් ඉන්නවා. ඒ නිසා මම හිතනවා අද දිනේ මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන දේශපාලන පක්ෂවලට මේ අර්බුදයේ පිළිබඳව විසඳා ගැනීම තමන්ගේ තිබෙන යෝජනා තමන්ගේ අදහස් එක් එක් පක්ෂ නායකයන්ට අවස්ථාවක් ලබා දෙනවා නම් මට හිතනවා වඩාත් විධිමත් වෙයි. මොකද්ද අපි එකිනෙකා ඉදිරිපත් කරන්න කියලා තීරුම් ගන්න. එහෙම නැතුව අපි ඊයේත් කතා කරා තමයි. හැබැයි ඊයේ කතා කරේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ආණ්ඩු පක්ෂ සංවිධායකතුමා මා පිළිබඳ කරපු කතාවන් පිළිබඳ තමයි කතා කරේ. නමුත් අද රටට අවශ්‍ය වී තිබෙන්නේ මේ ඇති වී තිබෙන අරාජකත්වය සමනය කිරීම සඳහා මොකද්ද දේශපාලන පක්ෂවල තමන්ගේ ස්ථාවරය මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම. ඒ නිසා මා හිතනවා පළවෙනි එක කරු කතානායකතුමනි මෙවැනි අවස්ථාවක් ලබා දෙනවා නම් හොඳයි කියලා. දෙවැනි එක අපි කවුරුත් දන්නවා පාර්ලිමේන්තුවේ විශාල ආරක්ෂක වළල්ලක් කරතේ තමයි පාර්ලිමේන්තුව කැඳවන්නේ. නමුත් මේ පාර්ලිමේන්තුව වාර්තා කරන මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තුවට ටිකක් බාධාවකින් තොරව සහභාගී විය යුතුයි කියලා අපි හිතනවා. අද දිනේ මෞබිම පුවත්පතේ අනුරාධා හේරත් මාධ්‍යවේදිනියට ඇය ආපු රථයෙන් මඟ නවත්වා මෙතර ජයන්තිපුර ගේට්ටුවේ ගාව නතර වෙන්න කියලා ඉතත් පොලිසියෙන් ඇයට යන්න කියලා. ඊට පස්සේ ඇය ආපහු යනකොට තමයි දිනමිනපත් වෑන් එක ඇවිල්ලා ඒක නැගලා තමයි ආපහු ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අර මාධ්‍යවේදීන්ට බාධාවකින් තොරව පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ඨ වීම සඳහා ඉඩ කඩ හදා දෙන්න කියලාත් ඔබතුමාගෙන් මම ඉල්ලා සිටිනවා. ම වැදගත් අර පළමු කරුණ පිළිබඳව ගරු අගමැතිතුමා හෝ සභානායකතුමා යම් ස්ථාවරයක් ඉදිරිපත් කරනවා.
ගරු මන්ත්‍රීතුමා මේ විවාදය අපි ආරම්භ කළේම පක්ෂ නායකින්ට අදහස් ප්‍රකාශ කිරීම සඳහා. ඒක පහුගිය දින දෙකේම නිවැරදිව ප්‍රයෝජන ගත්තේ නැහැ කියන එකයි මගේ විශ්වාසය. ඒ නිසා
මනේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාත් කියව අපිත් කලින් කිව්වා ඔබතුමාට පළවෙනි දවසේ සාකච්ඡාවේදී ජනමාධ්‍ය වේදීන්ට තිබෙන ඓතිහාසික නිදහස සම්පූර්ණ ආරක්ෂා කළ යුතුයි ඔබතුමා පාර්ලිමේන්තු වාර්තා කිරීම සඳහා.
ඒක ගැන මම සෙල්ල බලලා
ඉඩක් තියන්න එපා.
බොහොම සුඛයි. ඔව් රනිල් වික්‍රමසිංහ ඊට වගේ මැතුමා.
I have a matter of privilege and another clarification both of which I gave notice to you yesterday. The Powers and Privileges Act of Sri Lanka gives to this house the powers and privileges also enjoyed by the House of Commons in addition to what is stated in the Act itself. In regard to those rights, it includes the Bill of Rights of 1688, which assures for the House that freedom of speech in this House and proceedings in this House cannot be questioned outside. There is a special presidential commission appointed to investigate into the Pissupusa report, and the commissioners now want to question some of us, including me, on matters which have been discussed in the House, and these form proceedings of the House. Proceedings of the House cannot be questioned, including matters that have been voted on, money is voted on, and none of these have been challenged in courts. So I thought I should raise a point of order here that in doing so I will be violating my privileges and privileges of the House, and I will inform the commissioners as such. Secondly, this commission, as you know, is based on the Pissupusa report, which in turn has been challenged by the Human Rights Commission. So the Human Rights Council, the human government must first decide whether you are going to accept the report or not. Secondly, we have been charged as respondents. Because if the, I have certainly gone to the courts and challenged this report, because I was made a respondent there when I was called as witness about this Dr. Nihal Jayatilaka, who had got locked up, and I gave evidence. I think he had a case he could put forward. Other than that, I had no other issue. So I think this commission, after all, is responsible to Parliament. It's not a judicial body, and we can question them. So I thought once the new Justice Minister, I don't know whether you are there or anyone is being appointed, I would like very much at that time to ask the State Council why they did this. We are all told that the Honourable Minister, that your account was much larger than what is in the Treasury now. So in which case, you could supplement it. The second issue is, I must say, we will be raising these issues. Other members are there. As I told you, I don't want to discuss this in detail today. Today, tomorrow, import, when the crisis is over, you give us time. Then there will be other members who will take it up. The second, I want to make a clarification, is the Colombo Telegraph of 6th April 2022, which says how Ranil Squash 2015 currency smuggling allegations against Gota's son. It refers to the fact that there was some American team that came here and advised me there was sufficient intelligence to charge him. I was told this, and the then Law and Order Minister Sagar Ratnayake. Now, I must tell you, Sagar Ratnayake became minister only in the last 2 weeks or 3 weeks when Honorable Minister Tilak Marapan had to resign. Certainly, there was neither before or when he became minister or after, I did not meet any American team at all. I did not have a function for them. They didn't show me anything regarding this gentleman, Daminda Manoj Rajapaksa. I have seen nothing about it, and I was not the relevant issue. If there was anything, they had to either take it up with the Anti-Corruption Secretariat or the Task Force for Recovery of Stolen Assets, which was headed by Mr. Valiamuna in the President's in the President's office. So as far as I am concerned, this is a fabrication. And I must also say that I am not aware of any allegation against this individual. The Colombo Telegraph had been banned before 2015 because I knew Uindu, who is publishing this. We lifted the ban. I thought he was a good journalist and he had a lot of potential. I am sorry, I am speaking not in anger, but in more in sadness. I am sorry that he has sacrificed his integrity for short-term gain of fame. I hope he will not do this in the future. Thank you.
Thank you. Yes, please.
Katanya itu mungkin dengan tercium berarti wartawan arbu data wisudu bukan itu memang bimbang patang ngerti. Namun memang illah na gamang memang wipaksha naik yang kipu dari kuter. Mantri baru kipu dari kuter. Khususnya jalan adat itu komisi kepada kedola. Codra apa terbaru dino? Ika hari itu. Ika penting kita udah illah doa. Ani penting api paksha naik yang mantri baru itu jalan adat itu komisi dekat ini kelah codra apa terdino? Ini mungkin ada aduh hitan doa.
Sudi, Basudio, Nanakar, Anrukumar, Dishanayak, Mantuma.
Katanya itu mamari. Idiri patkar pun yojana atau butuma dia mata wasta wadine wana. Sabana itu mana? Mata winadi pahalau kau ke kalaik laba dine wana. Mata magi adas tiri idiri patkaran pulu ni.
Deng vipaksh.
Oh.
Katanya
itu hari ini. Oh butuma. Garu katanya itu butuma istitu bante wina wana. Api dana wana mevela wena kota rati. Visal araji katyak matwiti binu. Api kaurut me parlimen tu teresila. Vila wakata anda dapat bimi. Samar vila wata gahagan bimi. Samar vila wata vivad keramin. Kawar saakat cawak me sabahwe pawatwagan giat. Eliye etwiti bin arbudete. Memas sabahwe visanduma tamat yojana vila ne. Eni sama hitanu api kaatat wagakimat dibinu. Adamir atau etwiti bina tatkwiya, යම් සාමකාමී ස්ථාවරයකට ගෙනල්ලා අපේ රටේ ස්ථාවර භාවයත් ආර්ථික ඇති වී තිබෙන අර්බුදයක් විසඳා ගැනීම සඳහා මාර්ගයක් අපි තෝරා ගත යුතුයි. අද අපේ රට මුහුණ දී තිබෙන අර්බුද දෙකක් තිබෙනවා ගරු කථානායකතුමනි. පළමු අර්බුදය තමයි ආර්ථික අර්බුදය. පෞගේ කාලෙ පුරාවටම අපේ රටේ පුරවැසියන් මේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතු කොටගෙන විදුලිය කප්පාදු, තෙල් හිගවීම, ගෑස් හිගවීම, කිරිපිටි හිගවීම, ඩොලරයාගේ අසීමිත ලෙස ඉහළ යාම, සිළු භාණ්ඩවල මිල ඉහළ යාම එය ඉතාමත් පීඩාවක් බවට මේ රටේ පුරවැසියන් පත් කරා. ඒ නිසා ජනතාවගේ පළමු නැගිටීම්, පළමු ඉල්ලීම් බවට පත් වී තිබුණේ මේ තමන් දෛනිකව මුහුණ දී තිබෙන ගැටලුවලට සාධාරණ විසඳුමක් ඉල්ලලා. පැය 13-14 විදුලිය කපනකොට, තමගේ ගෙදර දරුවා නිදාගන්න බැරි වෙනකොට, වැඩට යන කෙනාට උයාගන්න බැරි වෙනකොට, තමන්ගේ දරුවට කිරිපිටි පැකට් එකක් අරන් දෙන්න බැරි වෙනකොට, තමන්ගේ වාහනේ පාරට දාගන්න බැරි වෙනකොට, වෙල්ඩින් කරන බාසුන් නැහැට තමගේ රස්සාව කරගන්න බැරි වෙනකොට, සිමෙන්ති මිල ඉහළ යාම නිසා මේසන් රස්සාවේ යෙදෙන කෙනාට තමගේ රස්සාව යෙදෙන්න බැරි වෙනකොට, ගොවිතැන් කරන ගොවි ජනතාවට තමන්ට සාධාරණ පොහොර ටික තමන්ගේ රසායනික පොහොර නැතිවීම නිසා අර්බුදේ මුහුණ දෙනකොට ස්වභාවිකවම ජනතාවගේ ඉවසීමේ සීමාවේ කඩයිමට ආවා. එනිසා ඔවුන් අපි දැක්ක මන්සන්දිවල රාත්‍රියේ පුවරු අල්ලගෙන දරුවන් ඇවිල්ලා දරුවන් වඩාගෙන ඇවිල්ලා මේ උද්ඝෝෂණේ නිරත වුණා. හැබැයි ඒ කිසිවකටවත් පාණ්ඩු ඉතාමත් සාවධානව මේ ජනතාවගේ වේදනාව සහ පීඩාව තේරුම් අරගනිමින් විසඳුම් ලබා දෙන්න සමත් වුණේ නෑ. මා ඉතා විවෘතව කියන්නේ ගරු කථානායකතුමනි, විසඳුම් ලබා දෙනවා වෙනුවට ජනතාවගේ ඒ බලාපොරොත්තුවලට ජනතාවගේ බලාපොරොත්තුවලට යම් අපේක්ෂාවක් ලබා දෙනවා වෙනුවට සිදුවූ දේ තමයි ජනතාවගේ එම ඉල්ලීම් ඉතාමත් හැල්ලු සහ සමත්තලයට භාජන කරන්න පටන් ගත්තා. මාර්තු මාසේ 5 වෙනිදා සිට විදුලිය ලැබෙනවායි කියලා කියන පටන් ගත්තා. ලොකුගේ අමාත්‍යවර මා දැක්ක කිව්වා තෙල් බවුසර් ඕන තරම් තියෙනවා සෙඩ් වලට ගිලා ආපහු හැරිලා ආවා කියලා කියන පටන් ගත්තා. ජනාධිපතිවරයා ජාතිය අමතලා කිව්වා මම මේකේ වග උත්තරකරුවෙක් නෙවෙයි, මේ අර්බුදය මගේ නිර්මාණයක් නෙවෙයි කියන පටන් ගත්තා. මුදල් අමාත්‍යතුමාගෙන් මට මතකයි ඉන්දියාවෙන් ඉඳන් එනකොට මාධ්‍යවේදීන් අහනකොට කිව්වා නෑ වැඩි දුරදිග හිතන්න එපා කිව්වා, වැඩි ඈත බලන්න එපා කිව්වා. හැබැයි පුරවැසියන් තමන්ගේ දෛනික ප්‍රශ්නයකට මුහුණ දී තිබෙනකොට ඒ ප්‍රශ්න පිළිබඳ සාවධානව ඇහුම්කන් දෙමින් ඒට සාධාරණ විසඳුමක් සොයා දීමට සමත් වුණේ නැහැ. ඒ නිසා ජනතාව අනිවාර්යෙන් පෙළඹෙන තැන කුමක්ද? ජනතාව අනිවාර්යෙන් පෙළඹෙන්නේ ආණ්ඩුව තමන්ගේ සාධාරණ දුක්ගෙනවිල්ලට, සාධාරණ වේදනාවට ඇහුම්කන් දෙන්නේ නැත්නම්, ඒකට සංවේදී භාවයකට එළඹෙන්නේ නැත්නම් අනිවාර්ය ලෙස ජනතාව පෙළඹෙන තැන තමයි රටේ පාලකයා සහ ආණ්ඩුව ඉවත් කරන්න කියලා. එනිසේ වර්ධනය වෙමින් තිබුණු දේශ ආර්ථික අර්බුදය අවසානයේදී දේශපාලන අර්බුදයක් බවට වර්ධනය වුණා. මොකද්ද? ඊට පස්සේ සටන් පාට එන්න පටන් ගත්තා. ගෝටා ගෝ හෝම් ජනාධිපතිවරයා ගෙදර යන්න, ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න කියන තැනට අර්බුදය වර්ධනය වුණා. ඒක තමයි අපි කවුරුත් පිළිගන්න ආර්ථික අර්බුදයක් ආර්ථික තලයේ පවතින්නේ නැහැ. ආර්ථික අර්බුදයක් එක් කඩයිමකදී දේශපාලන අර්බුදයක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා දැන් අපේ රටේ ආර්ථික අර්බුදයක් සහ දේශපාලන අර්බුදයක් කියන දෙකම තිබෙනවා. ඊට දින කීපයකට පස්සෙ පාර්ලිමේන්තුව රැස්ුණාම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් ගණනාවක් ඒක ඇතුළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අනිකුත් පක්ෂ සහ පොදුජන පෙරමුණේම සමහර මන්ත්‍රීවරු කණ්ඩායමක් මා හිතන්නේ මේ වෙනකොට 40කට ආසන්න ප්‍රමාණයක් තමන් ආණ්ඩුවේ ස්වාධීනත්වය ස්වාධීනව කටයුතු කරනවායි කියලා ප්‍රකාශයක් කරා. ඉතින් තවත් මේ දේශපාලන අර්බුදයේ වර්ධනය වෙන්න පටන් ගත්තා. එතන මේකට තමුන්නාන්සේලාගේ තීරණය බවට පත් වුණේ පෞගිය 3 වෙනිදා. ඔබතුමාලා කල්පනා කරා මේක විසඳන්න පුළුවන් වේවි, මේ පළවෙනිදා රාත්‍රියේ ඔබතුමාලා කල්පනා කරා මේක විසඳන්න පුළුවන් වේවි හදිස් නීති යොදවලා කියලා. සාමාන්‍යයේදී නේද රටේ අනාරක්ෂිත භාවය පිළිබඳ තරජනයකට මුහුණ දීලා තිබුණේ, රටේ බරපතල වසංගත කඩාවැටීමකට මුහුණ දීලා තිබුණේ. නමුත් තමුන්නාන්සේලා එම මහජන ආරක්ෂක පනතේ තියෙන වගන්ති උපයෝග කරගෙන මෙය සමනය කර ගැනීම සඳහා හදිස් නීතියෙන් පුළුවන් වේවි කියලා කල්පනා කරා. හැබැයි දවස් 2-3ක් යනකොට ඒ හදිස් නීතිය පනවන ලද ජනාධිපතිවරයාටම නැවත එම හදිස් නීති ඉල්ලාස් කරගන්න සිද්ධ වෙනවා. හැබැයි දැන් රටේ මොකද වෙ තිබෙන්නේ? රටේ අර්බුදයේ සමනය වෙලා නැහැ. ඊට පස්සේ 3 වෙනිදා දවසේ ඇඳිරි නීතිය පනවනවා. ඇඳිරි 3 වෙනිදා විශාල උද්ඝෝෂණයක් පවතිවි කියන බිය මත නමුත් ඇඳිර නීතිය පනවලා මේකට විසඳුමක් ලාවද? නැහැ, ඇඳිර නීතිය පනවලා මේකට විසඳුමක් ඇවිල්ලත් නැහැ. ඊට පස්සේ මේ පාර්ලිමේන්තුව රැස් වෙනවා. පාර්ලිමේන්තුව දැන් දින 3කට ආසන්න කාලයක් විවාද පවත්වනවා. හැබැයි දැන් පාරට බැහැලා ඉන්න ජනතාව නැවත සාමකාමී ලෙස තමන්ගේ අපේක්ෂාවන් සහිතව ගෙදර නිවසට යන්න සමත් වී තිබෙනවාද? සමත් වී නැහැ. එනිසා ගරු කතානායකතුමනි, දැන් මේ දේශපාලන සහ ආර්ථික අර්බුදය නිශ්චිත කේන්ද්‍ර දෙකකට කේන්ද්‍රගත වෙලා තිබෙනවා. ඒක තමුන්නාන්සලට රිදෙන්න පුළුවන්, නොපිළිගන්න පුළුවන්, ඒක තමුන්නාන්සලගේ අයිතිය. ඒත් අපි මේ රටේ ජනතාවගේ මේ අරගලයේ දැන් කේන්ද්‍රීය සාධක දෙක මොකක්ද? අපේ රටේ ජනතාව මුහුණ දී තිබෙන මේ අරගලයේ කේන්ද්‍රීය සාධක දෙකක් තිබෙනවාද? එකක් තමයි මේ ජනාධිපතිවරයා තවදුරටත් මෙම ධූරේ හෙබියව සිටිය නොතුයි කියන චෝදනාව. ඒක අපි පිළිගන්න ඕන. ඒක විපක්ෂය අපි හැමදාමත් කියන්න පුළුවන්. ඒක හරි. ඒක තමුන්නාන්සලට කියන්න පුළුවන් විපක්ෂය දස ඒක හරි. ඔහු බලයට පත් වෙච්ච දවසේ ඉඳන් අපි කියන්න පුළුවන් ඔහු පරාද කරන්න ඕන කියලා. හැබැයි දැන් තේරුම් ගන්න ඕන මේක විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ගේ හෝ විපක්ෂයේ දේශපාලන පක්ෂක අදහසක් නෙවෙයි. අද මේක රට පුරා පැන නගමින් තිබෙන මේ උද්ඝෝෂණවල, මේ ජනතාවගේ නැගිටීම්වල, මේ ජනතාවගේ අරගලයේ ඒක කේන්ද්‍රීය ප්‍රශ්නයක් තිබෙනවා. ගෝටා ගෝ හෝම් ජනාධිපතිවරයා ගෙදර යන්න කියලා. ඒ නිසා ඒක තමයි මේ සටනේ එක කේන්ද්‍රය. මේ සටනේ දෙවෙනි කේන්ද්‍රය තමයි සාමාන්‍ය ජනතාවට තමන්ගේ ජීවිතේ පවත්වා ගැනීමට අවශ්‍ය වෙන පහසුකම් ටික ලබා දීම. විදුලිය, ගෑස්, ඒ වගේම කිරිපිටි, ඒ වගේම තෙල්, ඒ වගේම අධික ලෙස භාණ්ඩ මිලේලියාම ඒක මිනිස්සුන්ට දරා ගන්න බැහැ. ඔයගොල්ලෝ දන්නවා ඩොලරේ රුපියල් 310ට ගියාට පස්සේ මොකද සිද්ධ වෙන්නේ? සිමෙන්ති පැකට් සිමෙන්ති කොට රුපියල් 3000කට කිට්ටු කරලා තිබෙනවා. කොහෙද අපේ ආපහු මේ ඉදිකිරීම් කර්මාන්තේ කොතන පවතීවිද? ඒ වගේ රස්සාවේ නියුතු වෙනට මොකද සිද්ධ වෙන්නේ? ඒ වගේම සාමාන්‍ය දෛනික වැටුපක් ලබාගත් කෙනෙකුගේ ජීවිතේ කොහොමද? ඒ නිසා මොකද වී තිබෙන්නේ? මේ තමන්ට ලැබෙන ආදායම තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නොවන මහා භාණ්ඩ මිල ඉහළ යාමකට මුහුණ දී තිබෙනවා. ඒ නිසා මේ පුරවැසියන්ගේ අත්‍යවශ්‍ය දේවල් ටික ලබා දීමත්, මේ අධික ලෙස භාණ්ඩ මිල ඉහළ යාමත් යම් ප්‍රමාණයකට සමනය කරේ නැත්නම් මේ අර්බුදී මේ කේන්ද්‍ර දෙකෙන් අපිට ගැලවෙන්න බෑ. ඒ නිසා අපි තමුන්නාන්සලා කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්සුණා. මා දන්නවා, අපි දන්න ලංකා දේශපාලන ඉතිහාසය නේද? කැබිනට් මණ්ඩලයේ මුළු කැබිනට් මණ්ඩලයේම එක රැයකින්ම ඉල්ලා අස්සුනේ මේ දවස් දෙක තුනකට කලින්. හැබැයි ඒකත් මේකට විසඳුමක් බවට පත් වුණේ නෑ. කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්සීමෝ, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායම ස්වාධීන බවට පත්වීමෝ නේද? මේ කිසිවක් විසඳුම් බවට අද පත් වෙලා නෑ. ඊට පස්සේ ජනාධිපතිතුමා විසින් අන්තර්පාලනයක් යෝජනා කරා. අන්තර්කාලීන පාලනය. හැබැයි ඒකත් අද යථාර්ථයක් බවට පත් වෙලා නෑ. මොකද ඒ අන්තර්පාලන කාලනේ අර කේන්ද්‍රීය ප්‍රශ්න දෙක ආමන්ත්‍රණය කරන්නේ නෑ. කේන්ද්‍රීය ප්‍රශ්න දෙක මොකද්ද? අපි වටේ යන්න එපා, එහෙම අත ගන්න එපා. තව තවත් ජනතාව කෝපයට ලක් කරන, තව තවත් ජනතාවගේ අදහස හැල්ලුවට භාජනය කරන, තව තවත් ජනතාවගේ ඉදිරිපත් කරන අදෝනාව, වේදනාව විසුලුවකට භාජනය කරන නාටක එපා. හරියට තමුන්නාන්සලා තේරුම් ගන්න මේ ප්‍රශ්නේ කේන්ද්‍ර දෙක. පළමු කේන්ද්‍රය තමයි මේ පාලකයා, මේ ජනාධිපතිවරයා මේ ප්‍රශ්නේ උස්සන්න වීමට හේතු වී තිබෙනවා. මේ ප්‍රශ්නේ විසඳීම සඳහා සමත්කම් පෙන්නලා නැහැ. ඒ නිසා අද රටේ ජනතාව කියන්නේ ඔහු යටතේ මේ පාලනයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා එක ප්‍රශ්නයක් තමයි ඉවත් වෙන්න කියන ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය තමයි මා කලින් කිව්ව ආර්ථික ප්‍රශ්න. එතකොට අපි මේකේ විසඳුමක් සොදාගත යුත්තේ කෙසේද? මා හිතනවා තමුන්නාන්සල අන්තර්පාලන යෝජනා කරනවා, අන්තර්කාලීන පාලන, සභාග පාලන යෝජනා කරනවා, අමාත්‍ය ධුර බාර ගන්න කියලා යෝජනා කරනවා.
ඒ කිසිවක්
මේ රටේ ජනතාව අද බාරගන්නේ නැහැ. බාරගන්න නම් මේ වන විට ජනතාව පාරේ ඉන්න විදියක් නැහැ. පාරේ ඉදීමින් පෙන්නුම් කරන්නේ යෝජනා යථාර්ථයක් නොවී තිබෙන බව. ඒ නිසා ඉදිරිපත් කරන ඕනෑම යෝජනාවකට අනිවාර්ය කොන්දේසියක් තිබෙනවා. අන්නේ අනිවාර්ය කොන්දේසියට අටත් අපි යෝජනා සාකච්ඡා කරමු. ඒ අනිවාර්ය කොන්දේසිය තමයි ජනතාවගේ මේ ප්‍රශ්නයේ කේන්ද්‍රයේ තිබෙන ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි කියන චෝදනාව, යෝජනාව. ඒ ජනාධිපතිවරයා මේ පුටුවේ වාඩි වෙමි, මේ බලතල හොබවමි, කවර ඊට යටින් අටවන කවර වර්ගයේ හෝ සභාග හෝ අන්තර්පාලන හෝ මේ විවස්ථාව ඇතුළෙන් හෝ මේ විවස්ථාව පිටතින් හෝ ගෙනෙන කිසිදු යෝජනාවක් මේ රටේ පුරවැසියන් පිළිගැනීමට සූදානම් නැහැ. ඒ නිසා තමුන්නාසලගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් ඕනෑම යෝජනාවක් ගැන අපිට සැලකිල්ලට භාජනය කරන්න පුළුවන් වෙන්නේ, අපිට යෝජනාවක් ඉදිරිපත් කළ හැකි වන්නේ
අපිටත් යෝජනා තියෙන පුළුවන්. තමුන්වාසල ඉදිරිපත් කරන යෝජනා ගැනත් අපි සැලකිල්ලක් කරන්න පුළුවන්. හැබැයි මේ හැම යෝජනාවක්ම එක සාධාරණ කොන්දේසියකට යත. ඒ සාධාරණ කොන්දේසිය තමයි මේ ප්‍රශ්නයේ බුරබුරා නැගෙන වේදනාවේ කේන්ද්‍රය ජනාධිපතිවරයා ඉවත් වෙන්නේ. ඒකට යටත්ව කෙරෙන ඕනෑම යෝජනාවක් අපි සාකච්ඡා කරන්න ලෑස්ති. අනතුරුව තමයි ගරු කතානායකතුමනි, ඉන්න අනතුරු හැදෙන යාන්ත්‍රණය. ඒක සභාගද, ඒක අන්තරපාලනද, විවස්ථාවෙන් පිටතද, ඒක අපි එළිය ඉඳන් නිරීක්ෂණ මට්ටමින් ඉන්න තමුන්වන්සල විතරක් එක් කරනවද? අපිට ඕන එකක්. අපිට ඉන්න පුළුවන් සමහර විට යාන්ත්‍රණයක් හදාගන්න අපි එළිය ඉඳන් නිරීක්ෂණ මට්ටමින් ඉන්නවා. ඒ යාන්ත්‍රණයේ තියෙන එකඟතාවයෙන් ඉස්සරහට යන්න අපි නේද ඉස්සරහට යන අපි සහය ලබා දෙන්න. මෙවැනි ආකෘති ගණනාවක් ගැන ඔයගලන්ට මතක ඇති 2001 වසරේදී ආණ්ඩුව අස්ථාවර භාවයට පත් වුණා. පාර්ලිමේන්තු 113 හිමි වුණා. අපි මන්ත්‍රීවරු 10 දෙනෙක් හිටියා. අපි යෝජනාවක් කරා. මොකද්ද? අවුරුද්දක් ඇතුළත මෙන්න මේ යෝජනාට කිට්ටු කරන්න. අපි විපක්ෂයේ සිට අපේ මන්ත්‍රීවරු 10 දෙනා සහාය දෙන්නම්. අවුරුද්දෙන් පස්සේ පාර්ලිමේන්තු විසිරුවාරින්. අපි පරිවාස ආණ්ඩුව කියලා කිව්වේ ඒක. ඒතොර එවැනි ආකෘති ගණනාවක් අපිට තියෙන්න පුළුවන්. මොකද්ද කරන්නේ? ඇතුලෙන්ද පිටතින්ද නිරීක්ෂණ මට්ටමෙන්ද මේ ඕන එකක් අපි සාකච්ඡාවට භාජනය කරන්න පුළුවන්. අතිශය වැදගත් කොන්දේසිය තමයි අර මේ ප්‍රශ්නේ කේන්ද්‍රය බවට පත් වී තිබෙන අද ජනාධිපතිවරයා ඉවත් වීම. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕන දෙයක්. අපි ඒක සාකච්ඡා කරමු. අනතුරුව අර පැවරණ යාන්ත්‍රණයට අත්තරින්න බැරි වගකීමක් තිබෙනවා. මොකද්ද? අත්තරින්න බැරිම වගකීම තමයි මේ යාන්ත්‍රණය අද අපේ රටේ ජනතාව තමන්ගේ ආර්ථික ප්‍රශ්න හේතු කොට දෙන පීඩාවන්ට විසඳුම් සොයා ගැනීම. ඒක අත්තරින්න බෑ. අකණ්ඩව තෙල් ලබා දෙනවා පිළිබඳ සහතිකයක්, අකණ්ඩව විදුලිය ලබා දෙනවා කියන සහතිකයක්, අකණ්ඩව ගෑස් ලබා දෙනවා කියන සහතිකයක්, අකණ්ඩව කිරිපිටි ලබා දෙනවා කියන සහතිකයක්, භාණ්ඩ මිල අද කඩේට ගිහිල්ලා ගන්නකොට වඩා හෙට වැඩි, හෙට ගන්නකොට වඩා අනිද්දා වැඩි. කිසි කෙනෙකුට මේ ආර්ථිකයේ පුරෝකථනයක් කරන්න බැරි වී තිබෙනවා. ව්‍යාපාරිකට ව්‍යාපාරයක් කරගන්න බැරි වී තිබෙනවා. තොග වෙළෙන්දෙකුට භාණ්ඩ රැස් කරලා තියාගන්න බැරි වී තිබෙනවා. සිල්වර වෙළෙන්දෙකුට කඩෙන් බඩු ගෙනියන්න බැරි වී තිබෙනවා. ඇයි ආර්ථිකයේ අද තියෙන තත්ත්වෙ නෙවෙයි හෙට? ඔබතුමා දන්නව බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා. මට මතකයි විපක්ෂයේ ඉන්න කාලේ සමහර ආර්ථික ප්‍රශ්න අහනකොට මට මතකයි නාම රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ඒ කාලේ ආර්ථික ප්‍රශ්න අහනකොට කිව්වා ආර්ථික ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ එතුමා නෙවෙයි ආර්ථික ප්‍රශ්න බාර වෙන්නේ බන්දුල ගුණවර්ධන කියලා.
ගරු මන්ත්‍රීමා කාලේ
අවසන් වශයෙන් ඒ නිසා කියන්නේ ඒක ටිකක් අතරමැදි කතාවක්. ඒ නිසා අවසන් වශයෙන් කියන ගරු කතානායකතුමනි, ජනාධිපතිවරයා මෙම ධූරයේ සිටගෙන කරන කිසිදු යෝජනාවක් මේ රටේ මේ ඇති වී තිබෙන කැළඹිලිකාරී තත්ත්වය සමනය වෙන්නේ නැහැ. ඒ වගේම මා අවසන් වශයෙන් කතානායකතුමනි කියන්නේ ඒ වගේම තමුන්වහන්සේලා හිතනවනේ මේක කල්ලරමින් ජනතාවට හති වැටිමින් මේක කෙලවරේවි කියලා එහෙම වෙන්නේත් නැහැ. ඒ වගේම අපි මේ උද්ඝෝෂණය යෙදෙන අයගෙන් අපි කවුරුත් විවිධ චෝදනා අපිට එල්ල කරන්න පුළුවන්. මා ඉතාමත් අවංකව සත්භාවයෙන් සහ මේක මගේ අපේ තියෙන හෘද සාක්ෂිය මා කියන්නේ මේ කිසිදු උද්ඝෝෂණයක් කිසිදු පෙළඹවීමක් කිසිසේත්ම ප්‍රචණ්ඩකාරී තත්වයට යාම වළක්වා ගැනීම සඳහා උද්ඝෝෂකරුවන්ගේ දේශපාලන ව්‍යාපාර හැටියට අපි හැමදෙනාගේ වගකීමක් ඒ පිළිබඳ අවධාරණය කරමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට බෙහෙම් නිශ්චිතවන්ත වෙමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි.